දුක වටහා ගන්න බෑ ඉස්සෙල්ලා. දුක කියන්නේ යමක් ඇත්නම් ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයෙන් එක වෙයිලා. ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ මහා වටිනවා කියලා හිතා ඉන්නේ ඒකේ යථාර්ථය දන්නේ නැතිකම. හරයක් ඇති දෙයක් කියන දෘෂ්ටියක් ඇති වෙනවා. ඒක ඇත්ත ඇති ආකාරයෙන් බලනකොට පේනවා මේක මුලාසහගත දෘෂ්ටියක් නිසා හටගත නිගමනයක් නිසා සාරත්වයෙන් යුක්තයි කියන එක යථාර්ථය නෙමෙයි කිය. මෙන්න මේ මූලික වැටහීම ආවට පස්සේ තමයි ඕනකම ලැබෙන්නේ. එහෙනම් ඒබඳු වන්නා වූ අසාර ලෝකෙන් අත්‍යරීමේදී නොවැළී යන මාධ්‍ය මොකද්ද කියලා අහන ධර්මයට අහන වදිනේට පිළිතුරක් අවසින්නේ එතකොටයි. අන්න ඒ වෙලාව තමයි කර්මස්ථානයක් වලන්න තියෙන්නේ යථාර්ථය දැනගන්න. එදින්දා ජීවිතය හැඩ ගහගන්නේ කර්මස්ථානයක් වලන එක තුලින් නෙමෙයි. ඒක අභ්‍යාසයක්. ඒ අභ්‍යාසය තුලින් අරගෙන ඊට පස්සේ මොකද කරන්නේ? ඊට අනුකූලව තමන් හිතන කියන කරන දේවල් ඒ මොහොතේ විදර්ශනාවට භාජනය කරන්න ඕනේ. විදර්ශනාවට භාජනය කරනවා කියලා කියන්නේ ඒ බලන්නා වූ දේවල් අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් බලලා ඊට අනුකූලව නිගමනය කරන්න පුරුදු වෙන්න ඕනේ. එතකොට තම තමන් කරන්නා වූ ඇලෙන ගැටෙන මුලා වෙන යම් තැනක් ඇද්ද එතෙන් සමන්ට ගෝචර වෙනවා. ඇලෙන ගැටෙන මුලා වෙන මානසිකත්වය තියෙන බව අපිටම දැනගන්න තියෙන ක්‍රමය මොකද්ද? ඒක තමයි ඒව කවදාවත් අභ්‍යන්තරේ නිකන් හැදිලා ඉන්නේ නැහැ. ඒව ආහාරයකින් ජීවත් වෙන්නේ. යම් ඇලෙන මානසිකත්වයක් ඇතනම් ඒක ගොඩනැගෙන කුමන දියක් අසුරු කරලාද? ඒක ඒ දේම ආහාර වශයෙන් ඉල්ලනවා. යම් ගැටෙන මානසිකත්වයක් ඇතනම් ඒ මානසිකත්වයේ ගොඩනැගුනේ උපන් දරුවාට උපන් කාලේ නෙමෙයි. ඊට පස්සේ කරන කටයුතු වල එතන අන්නේ කටේට ඒක ඉල්ලා ඉන්න ආහාර වාසී. යම් මුලා මානසිකත්වයක් ඇතනම් මුලාවට හේතුකාරක ඇසුරු කිරීම නිසායි ගොඩ නැගුනේ. එතකොට මොකද කරන්නේ? අන්නේ මුලාවට හේතු වෙච්ච මානසිකත්වයේ ඉල්ලා හිටිනවා. ඒ ඉල්ලා හිටනකොට දැනගන්න ඕනේ මෙබඳු ආහාර ඉල්ලන්නේ මෙබඳු මානසිකත්වය. අනුසය ඇති නිසා තමයි අරමුණ දකින දකිනට යන්තම් හරි අරමුණ වෙනකොට ඒක මතුවෙලා එන්නේ හිත මතුවෙලා එන්නේ. හිතක් මතුවෙන ක්‍රමේ තෝරා ගන්න ඕනේ. අනුසේ තියෙන බව තේරුම් ගන්නෙත් ඒක. නිදහසේ ලෝකෙට මූල දෙනකන් අනුසේ හොයාගන්න බැරි වෙන අවස්ථාවක් තියෙනවා. දැන් භික්ෂුන් වහන්සේ නම චතුර්ථ ධ්‍යානෙට සමාදිරලා හිටන් ඒ සමාධිය ප්‍රගුණ කරගෙන ඉන්න හිටියනම් උන්වහන්සේ ඉන්න පරිසරය තුල ඇලීමට හේතු වෙන ගැටීමට හේතු වෙන අරමුණු වලින් බොහොම ඈත් වෙලා ඉන්න පරිසරයක් නะ. ආරණ්‍ය රුක්මක ශුන්‍යාකාරගත වෙලා එහෙම ඉන්න පරිසරයක් නะ. ඒ විලාදේ උන්වහන්සේම රැවටෙනවා මගේ හිත තුළ ඇලීම් ගැටීම් උලා නැහැ කියලා. ඒ නිසා ඒ අය ඉති පරික්ෂණයක් කළා බලන්න ඕනේ. එතකොට බලා ගන්න පුළුවන් එක තියනවාද කියලා. සමහරවිට අවුරුදු ගණන් 60 70 ඉඳලා තියෙනවා. ඒ විදිහට සුද්ධ ඇතුව හිතාගන්න. ඒකේ විවිධාකාර පරික්ෂණ කරන්න වෙන්නලා තියෙනවා. එවන්දු පරික්ෂණය ඇතුලින් බලා ගන්න ඕනේ අභ්‍යන්තරයේ ಗುಣ තියෙනවා නම් එහෙම අනුසේ තියෙනවා නම් එහෙම ඊ ආරමුණ එනකොට මතුවෙලා එනවා. අපේ පෙර විශ්වන් වහන්සේ නමක් ආචාර්යවරුන් වහන්සේ වශයෙන් උන්වහන්සේම උපදෙස් දීලා ඒ මඟ අනුගමනය කරලා අරිහත්ත්වයටපත් වෙච්ච පිරිස හිටියා. උන්වහන්සේ අරිහත්ත්වයටපත් වෙලා නැහැ. නමුත් උන්වහන්සේ ඊට චතුර්ථ ධ්‍යාන සමාධිය ප්‍රගුණ කරලා. නිසා උන්වහන්සේ ඊදාහිදී අරිහත්ත්වයටපත් වෙලා කියලා. චේතෝපදී ඥානිය පහළ වෙච්ච ඒ භික්ෂුන් වහන්සේ නම දැක්කා උන්වහන්සේ තා මේ කියන අරිහත් වෙනපත් වෙලා නැහැ. පත් වෙලා කියලා හිතාගෙන ඉන්නේ මේ ධානයක ඉන්න නිසා මේක විග්‍රහ කරලා දෙන්න ඕන කියලා. උන්වහන්සේ හැම වෙලාවෙම කාරණේ අහුව. කාරණේ ඔබ වහන්සේ යම් උත්තරීතර ඵලයක් ලබලා තියෙනවා. මා විසින් කළ යුතු සියය කරලා ඉවරයි. ඉතින් අරිහතේ ලබලා තියෙනවා කියන එක ප්‍රකාශ කළා. නැන් ස්වාමිනේ ඔබ වහන්සේට මේ ලැබනකොට මේ ඉර්ධි බල හැමත් ලැබුණාද? ලැබිලා තියෙනවා. යමක් මවන්න පුළුවන්. එහෙමත් පුළුවන්. එහෙනම් මල පොකුණක් මවලා පෙන්නන්න ඉස්සරහා. ලැබුවා පොකුණ. ඔකේ නිලුම් මල් පිපිලා තියෙන නිලුම් පතුරු මවන්න. ඒකත් මවලා පෙන්න. දැන් බැලුවහම ලස්සනද පේනවා. දල තියෙන මහා ඇතෙක්. ඔය විලට වැහලා නිලුම් අල කලාගෙන කනවා මවන්න. උන්වහන්සේ මැව්වා. ඔය අත හොඳ උස්සගෙන මහ හයියෙන් නාද කරගෙන පොළවේ පස් කණුවෙන් අපි ළඟට එනවා මවන්න. උන්වහන්සේ ඒකත් මැව්වා. ළඟට එනකොට උන්වහන්සේක වාර නැගිට්ටා. තවම මාව රූපේට බය වුණා. ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේට බයක් තියෙනවද? ඇයි උන්වහන්සේ නැගිට්ටේ හරි හත් වෙලාවත් වෙලා? එතකොට අන්න හතරේ මතුවේනේ අන්න අනුසේ වෙච්ච අරවුණක් ආවිලා මතුවෙච්ච හැටි. අනේ ඇවැත්නි මට විහිද වෙන්න කියලා එතනම දනවිව තිබ්බා. ස්වාමිනේ ඔබ වහන්සේට පිළිදෙන්නම තමයි මම ආවේ ඔබ වහන්සේට මේ වගේ සමාධියට හැවටලා හිටිය කියලා. විදර්ශනා කර්මස්ථානයක් දීලා පියවර ගන්න කී උන්වහන්සේ හරි හතරේ වත් වෙයි. එතන අවුරුදු 60 අවුරුද්දක් යනකම් උන්වහන්සේ හිතා කියලා රහත් වෙලා තියෙනවා. දැන් මෙවයි කතා වලින් පේනවා කොයිතරම් සියුම් තැන්ද මේ. දැන ගැනීම කොච්චර අමාරුද. තවත් එහෙම අවස්ථාවක් වෙනවා. ඒ වගේ මුසුන් වහන්සේ නමක් එහෙම කිව්වා. ස්වාමිනේ පොකුණක්ම වත්. විශාල නෙළුම් මලක්ම වත්. ඒකත් නැව පොකුනේ මල පිපිලා තියෙන හැටි. ලක්ෂණ අප්සරාවක් ඒ මලේ ඉඳගෙන සංගණයක් කරනවම වත්. ඒකත් නැවුවා. බොහොම ලක්ෂණ දේවගණක් වගේ ලක්ෂණ අප්සරාවක් හැඟුමක් හැගල විදිහට මැව්වා. ස්වාමිනේ ඔබ වහන්සේ ওই දිහාම බලාගෙන ඉඳි විනාඩි 15ක්. මම සුළු වෙලාවක් බලාගෙන. උන්වහන්සේ බලා ඉන්නකොට කාම හැඟීමක් ඇති වුණා. එතකොටම දැනගත්තා රහතන් වහන්සේලාට කාම හැඟීමක් ඇති වෙන්නේ කොහොමද? මම හැවටලා හිටියේ කියලා. අන්න අවිඥා ලබාගෙන හිටියත් ධ්‍යාන ලබාගෙන හිටියත් මාර්ගඵල කිනේ ඒ තරම් සියුම්. ඉතින් ඒ නිසා හැම වෙලේම අපි දකින්න ඕනේ ඒ අරමුණ එද්දි ඒ අරමුණ ගෝචර වෙද්දි අපේ මානසිකත්වයේ සුද්ධ නම් එයින් එහාට යන්නේ නැහැ. එහෙම රාගය ද්වේෂයක් මොහයක් හටගන්නේ නැහැ මුල් කරගෙන. අන්න ඒ නිසා ඒක පරිේශනාත්මකව දැන් ගිහිවතක ඉන්න කට්ටියක නම් ඒක ඇත්තට පරික්ෂා කරන්න දෙයක් නැහැ. නිතරම වමුණ ගැහෙන. තම මාර්ගය වදාගෙන හිටේ මුණ ගැහෙදි තමාගේ මනස සුද්ධ නම් චන්දරාගී ගොඩනැගෙන්නේ නැති බව දකින්න පුළුවන්. විශේෂයෙන් ඔය රැවටෙන්නේ අර ධ්‍යානලාභීව ඉන්න වික්ෂුණ වහන්සේ. ඉතින් එහෙමයි තමයි සමාජයේ ඇතුලේ ඉන්න අයට එහෙම ප්‍රශ්නයක් ඉන්නේ නැහැ. මොකද ඒ අරමුණ නිතරම දකින්න හම්බ වෙනවා. දකින්න අරමුණේ චන්දරාගී නොවැදෙන මානසිකත්වයේ යථාබෝධයෙන් නැගුණා නම් අනුසේ විදිලා නම් කොච්චර දැක්කත් එහෙම එකක් මතුවෙන්නේ නැහැ. ඒකෙන් දැක ගන්න පුළුවන්.